ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද දෙසැම්බර් මාසේ 20 වෙනිදා ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත් දෙස අවධානය යොමු කරමින් අපි සූදානම් මවුබිමින් පුවත් විශේෂාංගය ආරම්භ කරන්න. අනුරකුමාර් දිසානායක ජනාධිපතිවරයාගේ ඉන්දිය සංචාරයෙන් අනතුරුව ඉන්දියාවත් එක්ක පැවැත්වුණු සාකච්ඡා පිළිබඳව, ඒත් එක්කම එකඟ වන වාය කියන එකඟතා පිළිබඳව විවිධ කණ්ඩායම් විවිධ අදහස් දක්වමින් ඉන්නවා. ඊයේ දවසේ මාධ්‍ය හමුවක් පවත්වලා පිවිතුරු හෙළ උරුමේ නායක උදේ ගම්මන්පිල හිටපු අමාත්‍යවරයාත් විමසීමක් කළා. ඉට්කා ගිවිසුම ගැන වර්තමාන ආණ්ඩුව කරින් දරපු මතය මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා නම් ජනාධිපතිවරයා ඒ පිළිබඳව ජාතියට පැහැදිලි කළ යුතුයි කියලා මාධ්‍ය හමුවක් තියලා උදේ ගම්මන්පිල හිටපු අමාත්‍යවරයා ඒ පිළිබඳව මේ ආකාරයෙන් උවේ අදහස් පළ කළේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහෝදරයා රටේ ආර්ථිකය ඉන්දියාවට බිලි දෙන එක එපා කියලා සම්මන්ත්‍රණයක් පැවැත්තුවා. රටේ ජනාධිපති අනුර දිසානායක මැතිතුමා ඒ සම්මන්ත්‍රණයට සහභාගී වෙලා අනුර දිසානායක සහෝදරයාට ඇහුම්කන් දුන්නා නම් එට්කා ගිවිසුමෙන් මේ රටට සිදුවෙන විනාශය පිළිබඳ එතුමාට හොඳ අවබෝධයක් ලබා ගන්න අවස්ථාව තිබුණා. එහෙමනම් කීයටවත් ජනාධිපති අනුර දිසානායක මැතිතුමා එට්කා ගිවිසුම ඉදිරියට කරගෙන යන්න එකඟ වෙන්නේ නැහැ. බැරි වෙලාවත් ජනාධිපති අනුර දිසානායක මැතිතුමයි ජයපනායක අනුර දිසානායක සහෝදරයයි දෙන්නම එක්කෙනෙක් නම් එදා කිව්දේ අද නොකරන්නේ ඇයි කියලා ජාතියට පැහැදිලි කළ යුතුයි. එහෙම නැතිනම් එදා ජනතාව බොරු කියලා රැවටීම පිළිබඳ ජනතාවගෙන් සමාව ගත යුතුයි. ජනාධිපති අනුර දිසානායක මැතිතුමා මේ දෙකෙන් මොකක්ද කරන්න කියලා සමස්ත ජාතියම එතුමා දිහා බලාගෙන ඉන්නවා.
මේ සම්බන්ධයෙන් ඊයේ දවසේ පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමතිවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා ජනාධිපතිවරයාගේ ඉන්දිය සංචාරයේදී සාකච්ඡාවට ලක්වුණු කරුණු පිළිබඳව. විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අද දවසේ විශේෂ ප්‍රකාශයක් කරන්න නියමිතයි කියලා සඳහන් කළා. නලඑලීම පිළිබඳව, විදුලිය සම්බන්ධව, එට්කා ගිවිසුම සම්බන්ධව මේ ආදී කාරණා පිළිබඳව සමාජයේ ප්‍රශ්න කරන කාරණාවලට එකවර පිළිතුරු දෙන්න අද දවසේ විදේශ කටයුතු අමාත්‍යවරයා කටයුතු කරනවා කියලා නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සඳහන් කළා.
එට්කා නල පද්ධතිය, තෙල් ටැංකි සියල්ල සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා සවිස්තරාත්මකව ස්ථාවරය ප්‍රකාශයට පත් කරයි. සම මෙතන කොටස් කොටස් කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ මෙතන.
ඊයේ දවසේ නිවේදනයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා තමන්ගේ පාලන සමයේදී ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දීලා ඇති ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිද්ධ කරා. මොකද කලින් දවසේ පාර්ලිමේන්තුවේදී ජනාධිපති අරමුදලෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දීම පිළිබඳව සාකච්ඡා වෙන්න පටන් ගත්තා. සමාජයත් එහි අවධානය යොමු කරලා තිබුණා. ඒ අනුව මේ නිවේදනය දැක්වෙනවා. 2022 අවුරුද්ද අවසන් වෙනකොට පැවතුණු සියලුම අයදුම්පත් සඳහා ගෙවීම සිද්ධ කරලා ඉවරයි. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 151ක්, 2023 වර්ෂයේ රුපියල් මිලියන 839ක්, 2024 වර්ෂයේ සැප්තැම්බර් මාසය දක්වා කාලයේදී රුපියල් මිලියන 450ක් පමණ දළ වශයෙන් රෝගීන් සඳහා වෛද්‍ය ආධාර විදිහට ගෙවලා තියෙනවා කියලා. මහජන නියෝජිතයන් පෞද්ගලිකව විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරත් එක ඉල්ලීමකට හැර අනෙක් සියලු ඉල්ලීම් සඳහා ජනාධිපති අරමුදලේ පවතින සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කළා. රුපියල් 110 ඉක්මවල කිසිම මූල්‍යාධාරයක් ලබා දීලා නැහැ කියලත් හිටපු ජනාධිපතිවරයා සනහන් කළා. පහුගිය මාස 11ක කාලය තුළ තමන්ගේ ආරක්ෂක වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 82ක් වැය වුණා කියලා ප්‍රකාශ කරන ප්‍රකාශයක් සත්‍යෙන් තොරයි කියලා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සනහන් කළා. ඒ අනුව එවැනි කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඊයේ දවසේ නිවේදනයක් මගින් කරුණු පැහැදිලි කිරීමක් සිද්ධ කළා. දැනට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා අමාත්‍යවරයෙක් විදියට කටයුතු කරන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන්න කියලා ඉල්ලලා අභියාචනාධිකරණයට ඊයේ පෙත්සමක් ඉදිරිපත් කරලා තිබුණා. අභිනව නිවහල් පෙරමුණේ සභාපතිවරයා හැටියට ඕෂල හේරත් මහතා තමයි මේ පෙත්සම ඉදිරිපත් කරලා තිබුණේ. වග උත්තරකරුවන් විදිහට ආචාර්ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තු මහලේකම්, ඒත් එකම රුහුණු විශ්වවිද්‍යාලයේ සහ එහි උපකුලපතිවරයා ඇතුළු පිරිසක් තමයි වග උත්තරකරු විදිහට නම් කරලා තියෙන්නේ. පෙත්සම් කරු කියන්නේ අමාත්‍ය සත්‍යාචාර උපාලි පන්නිලගේ මහතා පහුගිය මහමැතිවරණයෙන් පස්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පාර්ලිමේන්තුවට පත් කරා. නමුත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට පත් කරන අවස්ථාවේදී ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙක් වශයෙන් සේවය කරමින් ඉන්න බවට තොරතුරු තිබුණා. රජයේ සේවයේ නිරතල ඉන්නකොට මේ ආකාරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාවේ යටතේ නීතියට පටහැනියි කියලා පාර්ලිමේන්තුවට තේරීපත් වීමට එය නුසුදුසුකමක් වෙන්නත් පුළුවන් කියලා පෙන්වලා දීලා තිබුණා. කොමුණත් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නෙලගේ මහතාට පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්න අසුන් ගන්න ඡන්දය ප්‍රකාශ කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යටතේ සුදුසුකම් නොමැති කියලා තීන්දුව කරලා තියෙනකොට ඔහුගේ මන්ත්‍රී දුලය බාරරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන්න මේ කාරණා පිළිබඳව පෙත්සම් කරුවා අභියාචනා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලලා තිබුණා. පෙරදා දිනේ රැස්වුණු කැබිනට් මණ්ඩලයේ තීරණ දැනුම් දෙන්න ඊයේ දවසේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණා. එහිදී වෛද්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරයා සඳහන් කළේ රජයට අයිති වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනයක් සිද්ධ කරලා ඒ සම්බන්ධයෙන් නිර්දේශත් එක්ක වාර්තාවක් ඉදිරිපත් කරන්න කමිටුවක් පත් කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය හම්බ වුණා කියලා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව තමයි මේ රජයට වාණිජමය නොවන රාජ්‍ය ආයතන ගැන සමාලෝචනයක් කරන්න තීරණය කරලා තිබෙන්නේ. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් පළ කරපු නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා
විවිධ ආණ්ඩුවලින් විවිධ අවස්ථාවලදී විවිධ උමනාවන් මත ආරම්භ කරන ලද වාණිජමය නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන 115ක් රාජ්‍ය අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂණය යටතේ පවතිනවා. ඊට අමතරව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂණය යටතේ ආයතන 51ක් පවතිනවා. රජයට අයත් වාණිජමය නොවන ආයතන 166 සඳහා 2024 වර්ෂයේදී රුපියල් බිලියන 140ක් වෙන් කළා තියෙනවා. මේ ආයතන ආරම්භ කිරීමේදී තිබුණු උමනාවන් සමහර වෙනස් වෙලා තිබෙන්නේ. ඒ වගේම ඒ ආයතන සමහර ඒවා යාවත් කාලය වෙලා නැහැ. පැවරලා තිබෙන බලතල එක්කෝ ප්‍රමාණවත් නැහැ, නැත්තම් දැනට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම මේ ආයතන වලට පැවරලා තියෙන කාර්යයන් සමහර දැන් පෞද්ගලික අංශය විසින් ඊට වඩා කාර්යක්ෂමව සිදු කරනවා. තවත් ආයතන වල නිරීක්ෂණය වෙනවා එකම හෝ සමාන කාර්ය ඉටු කර ලබන ආයතන කිහිපයක්ම පවතිනවායි කියලා. මෙන්න මේ ආදී කරුණු කාරණා සැලකිලට අරගෙන මෙම අයවැය දෙපාර්තමේන්තුව යටතේත් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව යටතේත් පවතින අධීක්ෂණය වන රජයට අයත් වාණිජමය නොවන ආයතන මේවට ව්‍යවස්ථාපිත මණ්ඩල, කමිෂන්, අරමුදල් අධිකාරී, පදනම්, මධ්‍යස්ථාන, කාර්යංශ, සභාලේකම් කාර්යාල, විශ්වවිද්‍යාල ඇතුළු ආයතනයිති. මෙම ආයතන පිළිබඳ සමාලෝචනයක් සිදු කරලා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ලදහරි කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් යෝජනාවට අනුමැතිය ලබා දුන්නා.
මේ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් පිළිබඳව නමට ඉදිරියෙන් තියෙන විශේෂණ පිළිබඳව දැඩි ලෙස සංවාද තිබුණා. පෙරේදා දවසේ තමන්ගේ සුදුසුකම් පිළිබඳව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා උපැන්න සාතිකේ ඉඳලා තියෙන තොරතුරු. ඊයේ දවසෙත් මේ පිළිබඳව වාද විවාද ඇති වෙලා තිබුණා. කොමුණත් මාධ්‍යවේදිනුත් ප්‍රශ්න කරපු වෙලාවේ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා කියලා තිබුණේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් වලට අදාළ සහතික අනෙක් ලේඛන පාර්ලිමේන්තුවේ ඒ මොහොතේ නැහැ කියලා. කොමනත් ඊයේ දවසේ හවස්වර වන විට වාර්තා වුණා. මේ සියලු ලේඛන පාර්ලිමේන්තුවේ හැන්සඩ් දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙනවා කියලා මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කරලා විපක්ෂ නායක කාර්යාලයේ කිව්වේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා විසින්ම සහතික සහ අනිකුත් දේ ලබා දීමට කටයුතු කරා කියලා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව නලින්ද ජයති සමාජ්‍යවරයා පාර්ලිමේන්තුවේ සිද්ධ කරපු විමසීමට ප්‍රතිචාර වශයෙන් තමයි මේ සියලුම අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තොරතුරු ලබා දෙන්න නියම කරලා තිබුණේ. ඒ අනුවම තොරතුරු ලබා දීම පිළිබඳවත් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය සහ අනිකුත් මාධ්‍ය දැනුවත් කරලා තිබෙනවා. සුප්‍රකට රෝයල් පාක් මිනිමැරියුමේ සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් විඳමින් හිටපු ජෝඩ් ශමන්ත ජයමහ කියන පුද්ගලයා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කාල සීමාවේදී ජනාධිපති සමාව ලබලා නිදහස් වුණා. පස්සේ ඔහු රටින් පිට වෙලා ගිහිල්ලා කියලා තොරතුරු වාර්තා වුණා. කොමුණත් මේ රෝයල් පාක් මිනිමැරියුමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දඬුවම් නියම වෙලා මේනකොට රටින් පලා ගිහිල්ලා ඉන්න ජෝඩ් ශමන්ත ජයමහ කියන සැකකරු මේනකොට රැඳිලා ඉන්න ස්ථානය අනාවරණය කරගන්න අවශ්‍ය විමර්ශන ආරම්භ කරලා තියෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිපතිවරයා ඊයේ දැනුම් දීමක් සිද්ධ කළා. විශේෂයෙන්ම කාන්තා මාධ්‍ය එකමුතුව ඉදිරිපත් කරපු මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කරපු ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ලබා දුන්නු සමාව එය ප්‍රදානය කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා ඒ අනුව ඒ සමාව බල රහිත කරන්නත් කියලා නියෝග කරන්න කියලා ඉල්ලීම් කරලා තිබුණා. ඊට පස්සේ විත්තිකරු ලංකාවට ගෙන්වා ගන්න තියෙන ක්‍රියාමාර්ගවල ප්‍රගතිය අධිකරණයට දනුම් දෙන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිපතිවරයාට නියම කරලා තිබුණා. කොමුණත් ඊයේ දවසේ මේ පෙත්සම ආයේ කැඳවපු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී හිටපු රජයේ නීතිඥවරයා අධිකරණයට දනුම් දීලා තිබුණේ මේ විත්තිකරු රැඳිලා ඉන්න ස්ථානය අනාවරණය කරගන්න ජාත්‍යන්තර පොලිසිය හරහා විමර්ශන ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව විත්තිකරුගේ බැංකු ගිණුම්වල ක්‍රියාකාරීත්වය ගැන විමර්ශන සිද්ධ කරනවා. මේ කරුණු පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දනුම් දීලා තියෙනවා කියලත් සඳහන් කරා. කොමුණත් මේ පෙත්සම ආයේ විභාග කරන්න මාර්තු මාසේ 12 වෙනිදා කැඳවන්න ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කරා. එදාට මේ කටයුතු වල ප්‍රගතිය දැනුම් දෙන්න කියලත් රජයේ නීතිඥවරයාට නියම කළා. ඉගලි තලමෙන සඳුදා දිනේ හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නව මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමින් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.